ඔබ SBS සිංහලකුවන් විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ඔස්ට්‍රේලියානු මහමැතිවරණය අතළඟ තවත් දින කිහිපයකින් මහමැතිවරණය පැවැත්වෙන දිනේ උදා වෙනවා. මේ මාසේ 21 වෙනිදා. ඉතින් මෙවර මේ මහමැතිවරණයෙන් අනතුරුව තවත් ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයෙකු තෝරාපත් කරගන්නවා. ඔබ දන්නවද ඇත්තටම ඔස්ට්‍රේලියානු මේ දේශපාලන ඉතිහාසය පිළිබඳව කතාබහ කරද්දි එක්තරා අගමැතිවරයෙක් ඉඳලා තියෙනවා 1967 වසරේදී මුහුදේ නාන්න ගියාට පස්සේ එක්වරම අතුරුදහන් වෙච්ච. මේක අදටත් අභිරහසක්. මේ අතුරුදහන් වුණු අගමැතිවරයාගේ සිරුර මේ වෙනකන් හමු වෙලත් නැහැ. ඉතින් මේක ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී වූ සිද්ධියක් විදිහටත් ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ වාර්තා වෙනවා. ඔහු තමයි හැරල්ඩ් හෝල්ට් කියන අගමැතිවරයා. ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ 13 වෙනි අග්‍රාමාත්‍යවරයා විදිහට තේරීපත් වුණු අගමැතිවරයා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අගමැතිවරයාගේ වාසගම සර්නේම් එකෙන් මේ වෙනකොට ඡන්ද කොට්ටාශයක් නම් වෙලා තියෙනවා. මේ ඡන්ද කොට්ටාශය තියෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තේ හෝල්ට් කියන නමින්. ඇයි මේ හෝල්ට් ඡන්ද කොට්ටාශය පිළිබඳව මම මේ කතාබහ කරන්න උත්සාහ කරන්නේ? ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වැදගත් අවස්ථාවක් උදා වෙනවා මෙවර ඡන්දයේදී මේ හෝල්ට් ඡන්ද කොට්ටාශය පිළිබඳව කතාබහ කරද්දී. ශ්‍රී ලාංකික පසුබිමක් සහිත රාන්ජ් පෙරේරා මෙවර මේ හෝල්ට් ඡන්ද කොට්ටාශයෙන් ඉදිරිපත් වෙනවා ලිබරල් සංධානය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට. ඉතින් අර මම කලින් සඳහන් කරපු මුහුදේදී හදිසියෙම අතුරුදන් වුණු ඒ අගමැතිවරයා නියෝජනය කරපු පක්ෂයෙන්ම තමයි රාන්ජ් මෙවර නියෝජනය කරමින් මේ ඡන්දයට ඉදිරිපත් වන්නේ ලිබරල් පක්ෂයෙන්. ඉතින් අපි අවස්ථාව උදා කරගන්නවා රාන්ජ් එක්ක පුංචි කතාබහක නියැලෙන්නට, ඔහුගේ දේශපාලන උනන්දුව සහ මෙවර මැතිවරණය සම්බන්ධව ඔහුගේ අදහස් පිළිබඳව ටිකක් කතාබහ කරන්න. අයිබෝන් රාන්ජ්.
අයිබෝන් දිරුක්ෂි, අයිබෝන්.
අපි මුලින්ම හැමෝටම දැනගන්නත් එක්ක රාන්ජ් පිළිබඳව ටිකක් කතාබහ කරමුද? අපිට පුළුවන් ද ඔබ පිළිබඳව කෙටි විස්තරයක් කරන්න?
පුළුවන් දිරුක්ෂි. මම දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක්. මට පුතාලම 4 දෙනෙක් ඉන්නවා. මම ලංකාවෙන් පිටත් වෙනකොට මගේ වයස 11ක් විතර. තාත්තා වැඩ කළේ බැංක් ඔෆ් සිලෝන් කියන ආයතනයේ තමයි වැඩ කළේ. එතුමා අපි ෆැමිලි එකක් හැටියට ඉස්සෙල්ලම තාත්තව ට්‍රාන්ස්ෆර් කරා ලන්ඩන් බැංක් ඔෆ් සිලෝන් බ්‍රාන්ච් එකට. අපි අවුරුදු 4ක් විතර ලන්ඩන් වල ඉඳලා ඉන් පසු තමයි ඔස්ට්‍රේලියාවට මගේ අපි ෆැමිලි එක මයිග්‍රේට් කළේ. ඒර්ලි 80s වල තමයි එම මයිග්‍රේට් කළේ. මම වැඩ කරන්නේ මෙතෙක්කල් වැඩ කළේ ජේසන් බුට් කියන ඇමතිතුමා සමග, එතුමාගේ චීෆ් ඔෆ් ස්ටාෆ් සීනියර් ඇඩ්වයිස් ඇටියට. අපි ඉන්චාර්ජ් හිටියේ කස්ටම්ස්, කමියුනිටි සේෆ්ටි සහ මල්ටි කල්චරල් ඔය පෝර්ට්ෆෝලියෝස් තුන තමයි. ඉතින් එතුමා සමග කාලයක් තිස්සේ මම වැඩ කරමින් ඉන්නවා. අපේ ශ්‍රී ලාංකිකයන්ට අපි ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. මම ගොඩක් කමියුනිටි සර්විස් දෙදිලා ඉන්නවා. අපි වීකා වික්ටෝරියා කියන චැරිටි ඕර්ගනයිසේෂන් එකෙත් මම ඒකේ ප්‍රෙසිඩන්ට්, ඒවගේම ලයන්ස් ක්ලබ් එකත් ප්‍රෙසිඩන්ට්. අපි ගොඩක් ඒවා තුළින් සමාජයට බෙනිෆිට් වෙන චැරිටි වැඩ තමයි කරන්නේ. ස්පෙෂලි මේ කොවිඩ් ලොක්ඩවුන් කාලේ අපි ඒ වගේ ගොඩක් දේවල් කළා. ඉතින් කිටින් කියනවා නම් මම මේ ස්කූලෙ ගිය මෙහේ යුනිවර්සිටි විශ්වවිද්‍යාලෙ ගිහලා මම කමියුනිකේෂන් සහ මීඩියා සහ හිස්ට්‍රි අංශ වලින් තමයි මම ඉගෙන ගත්තේ. එයින් පසු මම පෞද්ගලික ආයතන වලට වැඩ කළා, ආණ්ඩුවේ ආයතන වලට වැඩ කළා. වැඩ කරමින් මගේ පෞද්ගලික බිස්නස් එහෙමත් කරලා අන්තිමට මම මොස්කොට් මොරිසන් ගවර්න්මෙන්ට් එකේ ජේසන් වුඩ් මැතිතුමා ගාව තමයි මම වැඩ කළේ.
හොඳයි, දැන් අපි හැමෝටම යම් අවබෝධයක් ලැබුණා ඔබ කවුද කියන කාරණාව සම්බන්ධයෙන්. රාන්ජ්, දැන් ඇත්තටම මේ දේශපාලනය පිළිබඳව ඔබට උනන්දුවක් ඇති වෙන්නේ කොයි කාලෙද? ඔබ කොහොමද දේශපාලනයට අවතීර්ණ වෙන්නේ?
දිරුක්ෂි, ඇත්තම කියනවනම් මම පොඩි කාලේ ඉඳලා මම ඉස්කෝලේ යනකොටත් සිඩ්නි වල අපි හිටියේ. සිඩ්නි වල ගොඩක් මෙහෙ පාර්ලිමන්ට් එකේ තියෙනවා ක්වෙස්චන් ටයිම් ක්‍රීඩ ප්‍රෝග්‍රෑම් එක. ඒ ක්වෙස්චන් ටයිම් එකේ තමයි ඔපොසිෂන් එකෙන් විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩුව සහ අගමැතිතුමාගෙන් සහ ඇමතිවරු මණ්ඩලයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ඒගොල්ලන්ගේ පාලනය සම්බන්ධ වෙන. තාමත් ඒක හැමදාම දෙකට වගේ තියෙන්නේ පාර්ලිමන්ට් සිටින් වීක්ස් වලදී. ඒ කාලේ සිටම මම ඕක ටීවී එකේ නිතරම මම බලනවා. මම හරි ආසයි ඔය මේ පාර්ලිමන්ට් සෙෂන්ස් බලන්න. ඉතින් මම මේක එන්ජොයි කළා. ඉතින් ඒ කාලේ මේ ඉන්ට්‍රෙස්ට් එක තිබුණා. නමුත් මම පොලිටික්ස් වලට ගියේ නැහැ. මට යන්න එහෙම මේ අතන අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ මගේ යං කාලේ. ඉතින් නමුත් ළඟකදී අවුරුදු 5කට වගේ ඉස්සෙල්ලා මට ජේසන් වුඩ් මැතිතුමා මුණ ගැහුණා. එතුමා සමග මම ගොඩක් මම ළඟින් වැඩ කළා. එතනින් තමයි මගේ මේ පොලිටිකල් ජීවිතය ආරම්භ වුණේ.
හොඳයි රංජි, දැන් ඇත්තටම මේ ඔබ තරඟවදින්නේ ලිබරල් පක්ෂයේ අපේක්ෂකයෙක් විදිහටනේ. දැන් මේ ලිබරල් මූලධර්ම පිළිබඳව, ලිබරල් දේශපාලන න්‍යාය පිළිබඳව ඔබට උනන්දුවක් ඇති වුණේ කොහොමද? ඔබ ඇයි ඒ පැත්තට යොමු වුණේ?
ඔව්, ඒ පැත්තට යොමු වුණේ ගොඩක් හේතු තියෙනවා. එකක් තමයි ලිබරල් පක්ෂය විශ්වාස කරන්නේ ඉන්ඩිවිජුවල් සහ පුද්ගලයෙක් සහ පුද්ගලයන් සක්සෙස්ෆුල් වෙන එක. ඒ කියන්නේ ඒ පුද්ගලයන් ඒගොල්ලෝ එක්ක බිස්නස් එකක් පටන් ගන්න, ඒගොල්ලෝ එහෙම නැත්නම් හොඳ ආයතනයකට වැඩ කරලා, ඒගොල්ලෝ හොඳට සේවය කරලා වැඩි දියුණු වෙලා තමන් දියුණු වෙන ඉන්ඩිවිජුවල් කෙනෙක් හැටියට පර්ෆෝම් කරලා දියුණු වෙන ඒක තමයි ලිබරල් පක්ෂයේ. මේ ලිබරල් පක්ෂයේ ගොඩක් බිස්නස් ස්මෝල් බිස්නස් වලට ගොඩක් සපෝට් කරන, උදව් කරන. අනිත් එක ලිබරල් පක්ෂයේ ගත්තම ඔස්ට්‍රේලියාවේ හැමදාම ඉකොනොමි එක හොඳින් තියෙන අවස්ථාවකදී එතන සිටලා තියෙන ලිබරල් පක්ෂය. දැන් අපි සංසන්දනය කරලා බලපුවම අගේ අවුරුදු 25න් අවුරුදු 19ක් ලිබරල් පක්ෂය තමයි පාලනය කරලා තියෙන්නේ. ඒ කාලය තුල ඉකොනොමි එක ගොඩක් හොඳ තත්ත්වයේ තිබුණා. දැන් ඒ කියන්නේ උදාහරණයක් හැටියට දිල් රුක්ෂි මගේ දෙමාපියෝ මෙහෙට එනකොට මෙහෙ ලොකු ගොඩක් ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න තිබුණා කියන්නේ ඉස්සෙල්ලම මගේ තාත්තා මේ ඇවිල්ලා බැංක් ඔෆ් සිලෝන් එකේ වැඩ කළා. ඔස්ට්‍රේලියාවට ආවකම රැකියාවක් හොයාගන්න ගොඩාක් අමාරු වුණා. අවුරුද්දක විතර කාලයක් ගියා රැකියාවක් ලබා ගන්න. ඒ කාලේ රැකියාවක් තිබුණේ නැහැ. මගේ අම්මා වැඩ කළේ නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට. ඒ කාලේ හම්බෙච්ච පළමු රැකියාව එතනදී අම්මට බස් දෙකක දුර ගිහිල්ලා කිලෝමීටර් 3ක් ඇවිදින්න දුනා මේ ලැබිච්ච පළවෙනි ජොබ් එකට. ඉතින් ඒ කාලේ ඒ වගේම ඉන්ට්‍රෙස්ට් රේට්ස් ඇවිල්ලා 19.20%. ඒ වගේ තත්ත්වයක තිබුණේ. ඒ වගේම ඉන්ෆ්ලේෂන් රේට් එකත් 15% විතර. අන්එම්ප්ලොයිමන්ට් රේට් එකත් 12%කට වැඩි ගොඩාක් ඉහළින් තිබුණේ. ඉතින් ඉකොනොමි එකේ ආයක කාලයක් තිස්සේ එතකොට හිටියේ බොබ් හෝක් ඇන් පෝල් කීටින් තමයි ට්‍රෙෂරර් හිටියේ. ඒ කාලේ ගොඩාක් දුර්වල තත්ත්වයක රිසෙෂන් එකකුත් තිබුණා ඒ කාලේ. නමුත් ඊට පස්සේ 96න් පස්සේ ජෝන් හවර්ඩ් කියන අගමැතිතුමාවෙන් පස්සේ ගොඩාක් හොඳ වුණා. ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලට ඉකොනොමි එක යුනිවර්සිටීස් ඇරියා PR එක ඉක්මනින්ම ලබා දුන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලට. ඒ වගේම පිටරටවල ලින්ක් ස්ටාෆ් කෙන්ඩන් ඉඩ දුන්නා මේ ආයතන වලට 457 වීසා ස්කීම් එක ඇතුළත්. ඉතින් ඒ නිසා ඉකොනොමි එක ගොඩක් දියුණුවා. ඉතින් ලිබරල් පක්ෂයේ තියෙන හැම අවස්ථාවෙම මම දැක්කා ඉකොනොමි එක ගොඩක් හොඳයි. දැන් ඉකොනොමි එක ගත්තම ඉන්න අන්එම්ප්ලොයිමන්ට් රේට් එක 4%. යූත් අන්එම්ප්ලොයිමන්ට් රේට් එකත් අවුරුදු ගානකට වැඩි අඩු තත්ත්වයෙන් තිබිලා තියෙනවා. අඩු තත්ත්වයෙන් තියෙන්නේ උදාහරණයකට මේ ස්මෝල් බිස්නස් ටැක්ස් රේට් එක ඉතිහාසයේම අඩු රේට් එකක තියෙන 25%. මේ සියලු දේම ඇනලයිස් කරලා බලපුවම ඉකොනොමි එක සහ ස්මෝල් බිස්නස් සහ වැඩ කරන ජනතාවට ගොඩක් හොඳයි. ඉතින් ඒ නිසා මට හිතුණා මේ සියලු දේවල් වලටම අපි සංසන්දනය කරලා බලපුවම ලිබරල් පක්ෂය හොඳයි කියලා.
හොඳයි, දැන් ඔබ තරඟවදින මේ ඩිවිෂන් එක, මේ ඡන්ද කොට්ටාෂය පිළිබඳවත් ටිකක් මම ඔබේ අදහස දැනගන්නට කැමතියි. මීළඟට හෝල්ට් ඡන්ද කොට්ටාෂය, මේ ඡන්ද කොට්ටාෂය පිළිබඳව සහ ඒ ඡන්ද කොට්ටාෂයේ සිටින ජනතා අවශ්‍යතා පිළිබඳව ඔබ කිතින අවබෝධය කොහොමද රාජ්?
හොඳයි, ඉස්සෙල්ලාම ඔබ කිව්වා වගේ හෝල්ට් කියන්නේ හරිම අමුතු විශේෂ එකක්. මොකද හැරල්ඩ් හෝල්ට් කියන්නේ මේ අතුරුදහන් වෙච්ච අගමැති කෙනෙක්. අද වෙනකන් තාම ඒක අභිරහසක් ඔබ කිව්වා වගේ. ඉස්සර ඔස්ට්‍රේලියාව වල තිබුණ වයිට් ඔස්ට්‍රේලියා පොලිසි කියලා පොලිසි එකක්. ඒ පොලිසි එක අයින් කළේ හැරල්ඩ් හෝල්ට් කියන අගමැතිතුමා තමයි. ඉතින් හෝල්ට් ජනතාව ගත්තම මෙහෙන් ගොඩාක් අවශ්‍යතාවයක් තියෙනවා. උදාහරණයක් හැටියට එකක් තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක. අපි පක්ෂයක් හැටියට ගොඩක් කැපවී සිටිනවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප්මන්ට් එකට. පාරවල් ඇත්තටම මේ රටේ හදන්න අයිති වාසකම තියෙන්නේ ස්ටේට් ආණ්ඩුවට. දැන් ක්ලයිඩ් රෝඩ් එක්ස්පැන්ෂන් එකට $250 million විතර දීලා තියෙනවා. නමුත් ඒවා තාම හරියට කරලා නැහැ. ඉතින් මේ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප්මන්ට් එක පාරවල් හැදීම හරිම අත්‍යවශ්‍යයි. පාරවල් ලොකු වීම හරිම අවශ්‍යයි මේ පැත්තේ ජනතාවට. ඒකට අපි ඉස්සරහ ස්ටේට් ආණ්ඩුවට තව උදව් කරන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා අවශ්‍ය වෙලාවට. ඒ වගේම මේ තව එකක් තමයි මේ ක්‍රයිම්, මේ ක්‍රයිම් සම්බන්ධව ගොඩක් මෙහි ප්‍රශ්න තියෙනවා, මේ ස්පෙෂලි ක්‍රැන්බර්න් වගේ ඒරියාස් වල. ඒ නිසා ඔය අපි හැමතිස්සම කියනවා ස්ටේට් ආණ්ඩුවට මේ පොලිසියට තියෙන රිසෝර්සස් තව වැඩි කරන්න කියලා. ක්‍රැන්බර්න් පොලිසියට උදාහරණයකට තව ගොඩාක් රිසෝර්සස් අවශ්‍යයි. එතන ලොකු අඩුවක් අපිට පේනවා. අපි ඒක කියලා තියෙනවා මේ ප්‍රදේශය නියෝජනය කරනවා නම් මම හැම සිටිම ක්‍රයිම් වෙනුවෙන් ඒ අදාළ පක්ෂවලට අදාළ ආණ්ඩුවලට මම අනිවාර්යෙන් මේ හෝල් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා, කතා කරනවා. අපේ ෆෙඩරල් ආණ්ඩුවටත් ඒ දේවල් ගැන කියලා ඒ අවශ්‍ය උදව් අනිවාර්යෙන් ලබා ගන්නවා මෙහෙ ක්‍රයිම් රේට් එක අඩු කරන්න.
රාජ්, දැන් මේ ඔබගේ මේ ඔබ ඉදිරිපත් වන මේ චන්ද කොට්ටාශයට අයත් මේ සබර්බ්ස් එහෙමත් නැත්නම් උපනගර බැලුවාම ගොඩක් ශ්‍රී ලාංකිකයන් සිටින උපනගර විදිහට අපිට දකින්නට පුළුවන් ක්‍රැන්බර්න්, හැම්ටන් පාර්ක්, නරෙවොරන්, ක්ලයිඩ් නෝත්, ක්ලයිඩ් ලින්හර්ස්ට් මේ වගේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවත් වන මේ උපනගර අයිති වෙන ඔබ ඉදිරිපත් වන චන්ද කොට්ටාශයට. දැන් එහෙම බැලුවාම මේකේ තියෙන ඡන්ද පදනම බැලුවාම ඉතිහාසය දිහා බැලුවාම බොහෝ දුරට මේ හෝල්ට් ඡන්ද කොට්ටාශය මේ කම්කරු පක්ෂයට බර ඡන්ද කොට්ටාශයක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. දැන් ඔබ ඉදිරිපත් වෙන ලිබරල් පක්ෂයෙන් ඔබට මේක කොයි වගේ අභියෝගයක් විදිහටද පේන්නේ? ඔබ කොහොමද ඒ අභියෝගය බාරගන්නේ?
ඔව්, ඇත්තටම කියනවා නම් ඔබ කියන කාරියට හරි මේක අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සේ කම්කරු පක්ෂයේ ඇන්ටනි බර්න් කියන මන්ත්‍රීතුමා තමයි මේ ප්‍රදේශයේ සිටියේ. ඇත්තම කියනවා නම් ඒක ලේසි නැහැ. නමුත් ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා අපේ පක්ෂයේ කරලා තියෙන දේවල් අනුව, අපි මේ කොවිඩ් වසංගතය මැනේජ් කරපු හැටියට, මේ වගේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක හොඳට තියෙන තත්ත්වය අනුවට, ඒ සියලු දේවල් අනුවම ජනතාව අපේ පක්ෂයේ සමම ගැන හිතලා බලයි කියලා. ඉතින් ඒ වගේම ගොඩාක්මම අපි ලාංකික ජනතාව සමග එක ගොඩාක් වැඩ කරලා තියෙනවා. මම ජේසන් වුඩ් මැතිතුමා සමග වැඩ කරද්දී පළවෙනි වතාවට ඕස්ට්‍රේලියාවේ පන්සලකට අසලව ලොකු බිල්ඩිමක් හැදී 780,000 ග්‍රාන්ට් එකක් ලබා දුන්නා. සිංහල ඉස්කෝලයක් අපේ දරුදරියන්ට, මේ පළාතේ සිටින දරුදරියන්ට සිංහල භාෂාව ඉගෙන ගන්න. ඒ වගේම මේ ළඟ මේ සුමාන දෙකකට ඉස්සෙල්ලා අපි මේ බෙරික් පන්සලට තව $1 million ග්‍රාන්ට් එකක් අපි අනවුන්ස් කළා. මම ලංකාවේ කියලා මට ඡන්දය දෙන්න කියලා මම කියන්නේ නැහැ. අපි කරලා දේවල් බලලා, අපේ පක්ෂය කරන දේවල් බලලා ඔබ හිතනවා නම් හොඳයි කියලා ඒ අදාළ විදියට මේ නමුත් ඔබ කියනවා වගේ මේක අභියෝගයක්. නමුත් අපි ඉස්සරහට යනවා අපි පුළුවන් විදියට.
හොඳයි, ඔබ අපේක්ෂකයා කියලා කියන්නේ ඔබ සියලුම ජාතීන්ට අපේක්ෂකයා. ඒක ශ්‍රී ලාංකිකයන්ට පමණක් ලඟු වෙන්නේ නැහැ, සීමා වෙන්නේ නැහැ. මං අවසාන වශයෙන් රාජ් ඔබෙන් දැනගන්නට කැමතියි, දැන් ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන්ගේ නියෝජනය පිළිබඳව ඔබගෙන් කෙටි අදහසක්. අපි විශාල වශයෙන් දකින්නේ නැහැ ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම මේ ෆෙඩරල් මැතිවරණ සඳහා, මධ්‍යම රජයේ මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා. අපි ප්‍රාන්ත මැතිවරණ සඳහා යම් ප්‍රමාණයක් දකිනවා. විශේෂයෙන්ම මේ කවුන්සිල් ඡන්ද සඳහා, නගර සභා ඡන්ද සඳහා තමයි අපි බහුතරයක් දකින්නේ ශ්‍රී ලාංකිකයන්ගේ උනන්දුවක් තියෙනවා. මේ ෆෙඩරල් මැතිවරණ සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ එතරම් උනන්දුවක් දකින්නට ලැබෙන්නේ නැත්තේ, එසේත් නොමැතිනම් ඉදිරිපත් වීමේ අඩුවක් දකින්නට තියෙන්නේ ඇයි කියලාද ඔබට හිතෙන්නේ?
මෙහෙම, ඒක මං හිතන්නේ කාලයත් සමග තියෙන ශ්‍රී ලාංකික ජනතාව මං හිතන්නේ ගොඩක් 90 ගණන්වල 2000 ගණන්වල තමයි මේ රට රේඳ ගාව. ඉතින් කාලයත් සමග මේ වගේ කැන්ඩිඩේට්ස්ලා ඉදවුත් ඉස්සර ඡන්දවල ඉඳලා තියෙනවා, ශ්‍රී ලංකන් අය ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් දැන් මේ කාලයක් තුළ මං හිතනවා ඒ තව තව ලංකාවේ අය ඉස්සරහට ඇවිල්ලා ෆෙඩරල් තන්දවලට ඉදිරිපත් වෙයි කියලා. නමුත් මං හිතන්නේ කියනවාගේ කාලයත් සමග ඒක වෙයි. අපි ටික ටික මේ රටේ සෙටල් වෙලා, අපි රටකට ඇවිල්ලා, අපි ජනතාවක් හැටියට ඒ රටේ දියුණු වෙලා, අපේ ළමයි දියුණු, ඔය කාලය යනකොට ෆෙඩරල් පොලිටික්ස් කියන්නේ අර ස්ටේට් සහ කවුන්සිල් වලදී ටිකක් ඉහළම තියෙන මේක නිසා ඒතරම්ම ලේසි නැහැ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ඡන්දයකට ඉදිරිපත් වෙනවා කියන්නේ ලොකු වියදමක් දරනවා. ඉතින් ගොඩක් ෆන්ඩ් රේසින් එහෙම කරන්න ඕනේ. ඉතින් ওই දේවල් අනුව අපේ ජනතාව අර ලොකු පක්ෂවලට ජොයින් වෙගෙන ඒ පක්ෂ තුල එස්ටැබ්ලිෂ් වෙලා කාලයක් යනකොට අනිවාර්යෙන් ඔස්ට්‍රේලියන් ශ්‍රී ලංකන්ස්ලා මං හිතනවා තව ඉස්සරහට ඡන්දවලට ඉදිරිපත් වෙයි කියලා ෆෙඩරල් ඡන්දවලට.
ඔව් ඇත්තටම අපි මේ ළඟදිත් අපේ විවිධ මාධ්‍ය හරහා ගුවන්විදුලි මාධ්‍යෙන් සහ අන්තර්ජාල මාධ්‍යෙන් ප්‍රකාශයටපත් කළා. මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් දසවෙනි ස්ථානය රැගෙන තියෙනවා මේ ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික එක් එක් ජන කණ්ඩායම්වල විශාලත්වය අතින් ගත්තාම. ඉතින් වර්ධනය වෙමින් පවතින ජන කොට්ටාශයක් ශ්‍රී ලාංකිකයන් කියන්නේ. ඉතින් ඉදිරියට ඔබ සඳහන් කරපු ආකාරයට අපිට ෆෙඩරල් මැතිවරණ සඳහා තවදුරටත් ශ්‍රී ලාංකිකයන් දකින්නට ලැබේවි කාලයත් එක්කම. නමුත් ඔබ දැන් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා මෙවර 2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ හෝල්ට් ඡන්ද කොට්ටාශයෙන් ලිබරල් පක්ෂය නියෝජනය කරමින්. එමනම් රාංච් අපි ස්තුතිය පළ කර සිටිනවා SBS සිංහල සේවයට කතා බහ කරන්න එකතු වීම පිළිබඳව. ඉතින් අපි සතුටටපත් වෙනවා කොයි පක්ෂයෙන් ඉදිරිපත් වුණත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ රට දේශපාලනයට අවතීර්ණ වීමට දරන්නා වූ මේ උත්සාහය පිළිබඳව අපේ සුබපැතුම් අපි ඔබට එක් කර සිටිනවා.
නිරුක්ෂි බොහොම ස්තුතියි මේ අවස්ථාවමර ලබා දුන්නත් ඔබ. මම හරිම ආසයි ප්‍රෝග්‍රෑම් එකක් ඔබගේ ප්‍රෝග්‍රෑම් එක අහන්න. ඔබ විශාල සේවයක් කරනවා මේ අපේ ජනතාවට මේ ඔබ කරන ප්‍රෝග්‍රෑම් එක තුලින්. ඉතින් බොහොම ස්තුතියි මේ අවස්ථාවට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.